அப்துல்லா மவரும் ஒன்றபல் அனுர பிரிய சாப்பா
මුලසරානුරුද කාරක සභා සභාපතිතුමනි අද ඉතාමත්ම වැදගත් සංශෝධනයක් ගැන සාකච්ඡා කරන්න අපි කතා කරමින් ඉන්නේ විශේෂයෙන් ණය සහනදායක ආඥාපති සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුප්පත යටතේ විශේෂයෙන් අපි දන්නවා අපේ රටේ මේ ණය ගැනීම වාගේම ණය ගැනීමට අපොහොසත් වීම නිසා විශාල වශයෙන් ප්‍රශ්නයට පාදක වෙන පුද්ගලයින් පවුල් කණ්ඩායම් රාශියක් අද ඉන්නවා. විශේෂයෙන්ම අපේ රටේ ණය ගැනීම බැංකු මාර්ගයෙන් කෙරෙන අවස්ථාවලට වඩා බැංකු නොවන මාර්ගයෙන් කෙරෙන අවස්ථාවල තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. විශේෂයෙන්ම යම්කිසි පුද්ගලයෙක් තමන්ට ණයක් අවශ්‍ය වුවත් තවත් පුද්ගලයෙක්ගෙන් හෝ ආයතනකින් ඒ සඳහා උකස්කරයක් ලියල ණය අරගෙන ඒ අවස්ථාවේ තමන් ලියන්නේ මොකද්ද කියලාවත් බලන්නේ නැත් තල්ලි වලට ගන්න තියෙන උමනාව නිසා අවසානයේ සිද්ධ වෙන දේ තමයි විශාල මුදලක් ඔහුට ගෙවන්න සිදුන අවස්ථාවල ඒකේ තියෙන සාධාරණත්වය බලලා දෙගොල්ලම ගෙනල්ලා සාකච්ඡා කළා ඒ එකඟතාවයක් නිර්මාණය කිරීමට තමයි මේ ණය සහන මණ්ඩලය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ණයසහන මණ්ඩලයෙන් ඉතාමත්ම හොඳ කාර්යයක් සිදු වෙලා තියෙනවා. නමුත් මේ සංශෝධනය මගින් මේ සාකා සංවිධාන හදන්න නියම වෙලා තියෙනවා. මං හිතනවා මේ ඇමතිතුමියට පුළුවන් වෙයි කියලා මේ සාකා දිස්ත්‍රික්ක මට්ටමට ගෙනියන්න. මොකද සෑම ඈත පිටිසර පළාතක කෙනෙක්ම කොළඹ නගරයට එන්න ඕන මේක කරන්න. ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ විශේෂයෙන්ම අද ණය දෙන්නේ උකස් කර ලියාගෙන නෙමෙයි, හුඟක් වෙලාවට කරන්නේ සින්නක්කර ඔප්පු ලියාගෙන තමයි දෙන්නේ. නමුත් භුක්තිය තියෙනවා ණය ගත්ත කෙනාතේ. එවැනි අවස්ථාවල මේ සින්නක්කරේ ගත්ත කෙනා තවත් පුද්ගලයෙකුට විකුණනවා, තවත් පුද්ගලයෙකුට විකිණීමක් කරනවා. එවැනි අවස්ථාවල අර ණය ගැනුම් කරුවා විශාල ප්‍රශ්නයකට මුහුණ පානවා. විශේෂයෙන් මේ සමහර තර්ජන වලට මුහුණ පානවා මේ ඉඩමෙන් ඉවත් වෙලා යන්න කියලා. ඉතින් එවැනි අවස්ථාවල ඇත්තටම අපේ රටේ ණය පිළිබඳ නිශ්චිත නීතියක් නොමැතිවීමේ අඩුපාඩුව අපිට පේනවා. මොකද ණය දෙන ආයතන විශාල වශයෙන් තියෙනවා. දැන් අපේ පළාත්වල තියෙනවා මේ දිනපතා ණය දෙන ක්‍රමයක්. ණයක් දෙනවා දවස ගානේ කුලිය අරගන්නවා. දැන් මේ ඩේලි ක්‍රමය කියලා කියන්නේ මේ මගින් අපේ පළාත්වල සමහර පවුල් කැඩිලා ගිහිල්ලා තියෙනවා. සමහර කාන්තාව ආගියත් නැති වෙලා තියෙනවා. සමහරු ගෙවර දොරවල් පිටින්ම අතුරු දහන් වෙලා තියෙනවා. හේතුව ලංකාවේ මේ ශුද්‍ර මූල්‍ය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ණයක් ගන්න මහජනයට අවශ්‍යයි. නමුත් මේ වෙනුවෙන් ක්‍රමවේදයක් නැහැ. මොකද අපේ තියෙන මූලික බැංකු විශාල වශයෙන් අසහනකාරී ක්‍රමවේදයන් පාවිච්චි කරන හන්ද එක කරගන්න බෑ. සමෝපකාර ණය දෙන සමිතියකට ගියොත් එහෙම නැත්නම් ග්‍රාමීය බැංකුවකට ගියත් ඒක කරගන්න බෑ. ඒ වගේම දැන් සනස බැංකුවකට ගියත් වෙන තැනකට ගියත් ඒ අවශ්‍ය වෙලාවට ඒ දේ කරගන්න බැරි අවස්ථාවල් තියෙනවා. නිසා ශුද්ධ ණය ක්‍රමයේ ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේ පිළිබඳ ලොකු අදහසක් තියෙනවා. මොකද මේ ක්‍රම වගේ විශේෂයෙන්ම මේ ණය සින්නක්කර දීලා එහෙම නැත්නම් සින්නක්කර දීලා එහෙම නැත්තම් දිනපතා දීලා ගන්න ණයවල පොලිය අති විශාලයි. හැබැයි අපිට තියෙනවා ක්‍රමවේදයක් ලංකාවේ. විශේෂයෙන් මේ සමෘද්ධි ව්‍යාපාරද සමෘද්ධි බැංකු, ඒ වගේම සමූපකාර ග්‍රාමීය බැංකු, මේ සියල්ලගෙම යම්කිසි නිශ්චිත ශුද්‍ර ණය මූල්‍ය ක්‍රමයක් අපිට හදන්න පුළුවන්. ඒ නිසා මේ ණය සහනදාන සහනදායක මණ්ඩලය දිස්ත්‍රික් මට්ටමට අපි අරයන්න පුළුවන් නම් මේ ණය පිළිබඳ ගෙවීම පිළිබඳ පහසුකම් ඔවුන්ට ඇති කරගන්න අපිට පුළුවන් වෙනවා. එහෙම අසාධාරණයට ලක් වුණොත් අත වශයෙන්ම මේ ලංකාවේ තිබෙන්නේ හැම පුද්ගලයෙක්ම මං හිතන්නේ ලංකාවේ දැන් ණයයි. ණය නැති කෙනෙක් හොයාගන්න බෑ ලංකාවේ. ආණ්ඩුවත් ණයයි, අපිත් ණයයි. ණය නැති අය හරිම අඩුයි. ඉතින් ඒ නිසා විවිධ ක්‍රමවලට මේ ණය ලබා ගන්න උත්සාහ කරනවා. විශේෂයෙන් රටේ අද ආර්ථිකය දිහා බැලුවොත් ආර්ථිකය හුඟක් පස්සට යමින් තියෙනවා. ආර්ථිකය පසුපසට යන අවස්ථාවක ආර්ථික වර්ධනයක් නොමැති අවස්ථාවක මේ ණය ගැනීමේ වේගෙත් එහා සමගම වැඩි වෙනවා. ඒ ණය ලබා ගන්න තියෙන ඉඩකඩ අඩු වෙනකොට ඒ පිළිබඳ නිශ්චිත ක්‍රමවේදයක් නැති වෙනකොට ගිනි පොලිකාරයන්ට ලොකු අවස්ථාවක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන අවස්ථාව අසාධාරණ ලෙසම පාවිච්චි කරනවා. තර්ජනය කරනවා. පාතාලේ දානවා. මිනිස්සු ගෙවල් වලින් එලවනවා. ඉතින් එවැනි අවස්ථාවල රටක නීතියක් නිර්මාණය වෙන්න ඕනේ. කොහොමද මේ කාරණාවලදී අසහනයට පත්වන අයට ක්‍රියා කරන්න ඕනේ කියලා. මට මතකයි DS සේනානායක අගමැතිතුමා වෙලා ඉන්න කාලේ මේ ඒ කාලේ තිබුණ ක්‍රමයක් ලංකාවේ ඉන්න බොහෝ අය හෙට්ටි අයට ණය වුණා. චෙට්ටිනාඩ් කෝපරේෂන් කියලා කෝපරේෂන් එකක් තිබුණා. ඒ හෙට්ටි වෙළඳ අයට ණය වුණා. මේකට තිබුණේ ගිනි පොලිය. පොලිය ගෙවන්න බැරුණොත් ඒකත් එකතු වෙලා ආපහු පොලිය හැදෙනවා ඒකට. ඒ නිසා විශාල පිරිසක් අසහනයට පත් වුණා. එවැනි අවස්ථාවල එතුමා ලෑන්ඩ් රිඩප්ෂන් ඕඩිනන්ස් එක යටතේ ඒ සියලුම දේවල් රජයට පවරගෙන ඒ මුදල් ගත්ත අයට මුදල් දීලා අවසර ලබා දුන්නා රජයට කොටස් වශයෙන් ගෙවලා ඊඩන් නිදහස් කරගන්න. ඒ නිසා මේක අදයි ආව ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපේ දීර්ඝ කාලයක් තියෙන ප්‍රශ්නයක්. නමුත් මේකට තාමත් හරිහමං උත්තරයක් දෙන්න අපි අපොහොසත් වීම නිසා ග්‍රාමීය ණයගැතිභාවය අද අති විශාලයි. ග්‍රාමීය ආදායම් අඩු වීම තමයි මේකට ප්‍රධාන හේතුව. මේ රජයේ පැමිණියට පස්සේ අපේ රටේ සියලුම භෝග වර්ගවල මිල අඩු වෙලා තියෙනවා. ගම්මිරිස් වල මිල අඩු වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි සමහර පුද්ගලයෝ වියට්නාමෙන් ගම්මිරිස් ගෙනල්ලා ඒ ගම්මිරිස් අපේ ගම්මිරිස් වලට කලවම් කරලා ඉන්දියාවට ඇරලා අපේ ගම්මිරිස් වල තත්ත්වය බාල වුණා. මම ඒ කාලේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කාලේ මම කිව්වා මේකට CID පරීක්ෂණයක් කරන්න කියලා. හැබැයි ඒක කෙරුවේ නැහැ. ඒක අවසන් කෙරුවා කිව්වා. නමුත් තාම ගම්බිරිස් මිල වැඩි වුණේ නැහැ. ඒ කියන්නේ තාමත් මේක වෙනව. රබර් මිල පහළ වැටලා තියෙනවා. පොල් මිල පහළ වැටලා තියෙනවා. මම දැක්කා පොල් තෙල් දැන් ගේන්න දෙනවා. රවිනි කර්මාන්ත අපත්තුමත් ඉන්න නිසා මම කියන්න කැමතියි පොල් තෙලුත් දැන් ගේනවා ලංකාවට. දැන් පොල් ගෙඩියක් විකුණන්න බෑ. නිෂ්පාදන වියදමට වඩා අඩුයි. දැන් කුරුඳු වල මිල අඩු වෙලා රුපියල් 1000 කි. එනසාල් සියල්ලගෙන් මිල අඩු වෙලා. මේකේ මොකක් හරි රහසක් තියෙනවා. එතකොට මේ ගමේ මිනිස්සයා අනිවාර්යයෙන්ම ණයකාරයෙක් වෙනවා. ඕකට සිද්ධ වෙනවා එක්ක තමන්ගේ බවභෝග විකුණ ගන්න බැරි නිසා කාට හරි ණය වෙන්න. එහෙම නැත්තම් ඒ ඉඩකඩම් විකුණලා දාන්න. අද තියෙන තත්ත්වය හැටියට ඉඩමක්වත් ගන්න කෙනෙක් නැහැ. ගෙවල් දරවල් විකුණන්න තියෙනවා විකුණ ගන්න බෑ. මේ දැවැන්ත ආර්ථික අර්බුදය පේන්නේ නැහැ වාගේ මේ ආණ්ඩුව ඉන්න එක ගැන මට හරිම පුදුමයි. මොනවත් උනේ නැහැ වාගේ මේගොල්ලෝ ඉන්නෝ. මොකද ඒ අතරතුර සමහර පුද්ගලයෝ ආණ්ඩුවට සම්බන්ධ අය මේ ව්‍යාපාර කරන්න ඒවා වෙන රටවල් වලින් ගෙනල්ලා මිශ්‍ර කරලා රටවල් වලට ඇරලා අපේ භාණ්ඩ වල මිල අඩු කරන වැඩ පිළිලක නියැල්ලා ඉන්න නිසා අපේ රටේ 70%ක් වෙලා ඉන්න ගොවි ජනතාව විශාල දුගී තත්වයකට පත් වෙමින් ඉන්නවා. ගොවියා මේ මට්ටමට දුගී බවට පත් වෙන්නේ නැහැ කවදාවත්. ගොවියාට ණය ලබා ගැනීම ලොකු අපහසුතාවක් තියෙනවා. ඒ නිසා එක් එක් පුද්ගලයා මත යැපෙන්න වෙලා තියෙනවා ගිනි පොලිකාරයෝ මත. ඒ නිසා තමයි මේ ණයසාන මණ්ඩල සංශෝධන ගේන්න වෙලා තියෙන්නේ. රටක තියෙන තත්ත්වය එළිවෙන කැඩපත තමයි ඒ සම්බන්ධයෙන් එන නීති සංශෝධන. ඒ නීති සංශෝධන ගෙනල්ලා තියෙන්නේ රට සම්පූර්ණයෙන්ම ණයකරුවන්ගෙන් බර වෙන්න හේතුව මේ රට මේ ආර්ථිකය මෙහෙව ණයක නොහැකියාව බව මම කියන්න කැමතියි. මේ ආර්ථිකය මෙහෙවන්න බෑ ඔබතුමන්ලට. මේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැට්ටමින් තමුන්නාන්සලා ඉන්නේ. මේ රටේ සියලුම සේවාවන් එක දවසක නැවතුනොත් ඒකටත් පුදුම වෙන්න එපා. මොකද ඒකවත් දැනෙන්නේ නැති ආණ්ඩුවක්වත් තියනවා කියලා මම කියන්න කැමතියි. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා එක්සත් ජාතික පක්ෂය ආවම රටේ මිනිස්සුන්ගේ අතමිට සරු වෙනවා කියලා ඒ කාලේ. දැන් ඒ අනිත් පැත්ත තියෙනවා. ආවොත් අතමිට කෙසේ වෙතත් ඇඳි වතත් නැතෝ යනවා. ඉතින් ඒ නිසා මේ ණයසහන මණ්ඩල් කරුණාකරලා මේ තියෙන තත්ත්වෙට මුහුණ දෙන්න ප්‍රාදේශීය වශයෙන් අරින්ද. මොකද ග්‍රාමීය ණයගතිභාවයේ ඊට වැඩි බව ග්‍රාමීය පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ට මම හොඳටම දන්නවා. ඒ නිසා මේ රට ආර්ථික වශයෙන් සරුසාර කරන තුරු වංචා දූෂණ මගින් මුදල් හම්බ කරන පුද්ගලයන් අතට ආර්ථික හැසිරවීමේ අවසන් කරන තුරු ඒ වගේම අපේ තිබෙන භවභෝග සම්පත් ඉහළ මිලට විකුණා ගැනීමට විරුද්ධ වෙන මිනිසුන් පාලනය නවත්වන තුරු මේ ණයසහන මණ්ඩල්වල කටයුතු වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැති බව මම මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
සමින්ද විජේසිරි.
ස්තුති පියජකාරක සභාපතිතුමනි. විශේෂයෙන්ම අද කතා කරන මාතෘකාව යටතේ
Order, please. Honorable Karisana Rajakarna. Bill, take the chair.
Katakarmanthuma.
Asana Mantituvani. Stutivantena Vastava Labadhin Pilibandava. Visheshwam Api Dannava. අපේ රටේ ග්‍රාමීය ජනතාව තමන්ගේ දෛනික ජීවිතයේ කටයුතු කරගෙන යාම සඳහා මේ ශුද්ධ මූල්‍ය ආයතන තුල විවිධ කරදර වලට මුහුණ පාන අවස්ථාන් බොහෝමයි. ඉතින් අපි මේ වැඩපිළිවෙල දිගින් දිගටම ගෙන යන්නේ ද නොදී මේවා සඳහා නීති පනවල ඒ වැඩධිකාරයන් දඩුවම් දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක ආරම්භයක තවත් අවස්ථාවක් තමයි අද දිනේ මේ කතා කරන්නේ. ඒ වගේම තමයි මේ රට තුල යම් නීති විරෝධී කටයුතු සිද්ධ කරමින් ඒ වගේම මූල්‍ය සහ වෙනත් වංචා කටයුතු සිද්ධ කරමින් විදේශ රටවල සංගවී සිටින සහ ඒ විදේශ රටවල තුල ඉඳමින් ඒවා මෙහෙවමන කටයුතු තුල වර්තමානයේ අද සමාජයේ රට දැඩි අරුබුදයකට මුණ පාලා තියෙන අවස්ථාව. මම හිතනවා පාලිචිතෝ මේ වැඩපිළිවෙල දීදිපත් කිරීම පිළිබඳව ප්‍රශංසාව සහ ගෞරවය මුලින්ම පොද කරන්න ඕනේ. සගරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා අපි ජීවත් වෙන පළාත්වල බොහෝ දෙනා මේ පුංචි මූල්‍ය ආයතන සිද්ධ මූල ආයතන තුල ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල දෙනවා. හැබැයි මේ ආයතන සමහර වෙලාවට මුදල් අමාත්‍යාංශය මහ බැංකුවේ ලියාපදිංචි නොවි කටයුතු නොවීම තුළ ඔවුන් තුළ තියෙන නීතිමය රෙගුලාසි පිළිබඳව යම්කිසි දැනුවත් වීමක් නොමැතිකම නිසා දිගින් දිගටම මේ අහිංසක ජනතාවගේ මුදල සූරා ගනිමින් ඔවුන් සතුව තියෙන වස්තු මේ සගාවන් සතු වෙලා විවිධ විදියට වංචා සහගතව සිදුවීම සිද්ධ වෙනවා. මම හිතනවා මේ කටයුතු කිරීම සඳහා අපේ රටේ ආයතන තියෙනවා. ඒ ආයතනවල සිටින ඒ නිලධාරීන් සහ ඒ සඳහා යොදවන කණ්ඩායම් තුළ තියෙන විපරම පිළිබඳව අපි ගත්තොත් මධිකමක් දකින්න කරු මුලසනේ මාතීතුමනි. ඔබ දන්නවා ග්‍රාමසේවක වසමකට ගත්තොත් රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනා ඉන්නවුන් නිතර ගමේ ඉන්න ජනතාවගේ දුකේදී සැපේදී සම්බන්ධ වෙන නිලධාරී. හැබැයි ඔවුන් යමක් ඉගෙනගත්ත උපාධියක් ලබාගෙන මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබාගත්ත නිලධාරී. සමන් හිතනවා මෙන්න මේ නිලධාරී කණ්ඩායම් ඍජුව දායකත්වයේ අරගෙන මේ අහිංසක ජනතාවගෙන් මුදල් මංකොල්ලේ කන මේ ආයතන වැටලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගන්න වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරන්නට සමහර වෙලාවට අපි දන්නවා තමන්ට තියෙන්නේ තමන්ගේ සන්තකයේම තියෙන ඉඩම ඒ ඔප්පුව. හැබැයි මේ ඔප්පුව ලබා දීලා තමන්ට තමන්ගේ අනාගතය සලස ගන්න පුළුවන් වැඩපිළිවෙලක් නැතුව ණය ලබාගෙන ඒවා නිස්කාරණේ වියදම් කිරීමේ ප්‍රතිපාක තමයි මේ අහිංසක ජනතාව මූණ දෙන්න ගන්නේ මුනිසලිමන්තිතුමනි. අපිට පුළුවන් නම් හොඳ සැලසුමක් හදන්න. අපි ගත්ත සංවර්ධන නිලධාරී. ඒ වචනේ තුල ඒ තනතුර තුල අද උදේත් කතා වුණා. සා විශාල වැඩ කොටසක් නිර්මාණය කරන්න පුළුවන්. අපි දන්නවා සමහර වෙලාවට ගත්තම මේ ගන්න මුදල නිෂ්කාරණේ මේ පුද්ගලයන් පියදම් කරන කටයුතු කරනවා. ඔවුන්ගේ දෛනික ජීවිතයට අවශ්‍ය කරන ආර්ථික ශක්තිමත්ව ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම වැඩසටහන් මෙන්න මේ කණ්ඩායම අරා මෙන්න මේ නිලධාරීන් කණ්ඩායම සිද්ධ කරනවා නම් මම හිතනවා එතන යම්කිසි දායකත්වයක් අපිට ගන්න පුළුවන්. අපි දීර්ඝ වශයෙන් කතා කරනවා, මහා පරිමාණයෙන් කතා කරනවා, මේ වැඩපිළිවෙළ සාර්ථක වෙන්නේ නැහැ කියලා. නමුත් අපිට පුළුවන් මේවා ගොඩනගා ගන්න. ඒ ආයතනයත් සහ ඒ කණ්ඩායමගේ අරමුණු දෙකම සාක්ෂාත් කරගන්න පුළුවන් වැඩපිළිවෙළ නිර්මාණය වෙනවා. අපි දැක්කා පෞගේ කාලය තුල මේ ආයතන වලට හයිය දුන්න, මෙයාල සුරක්ෂිතව රැක්ක කණ්ඩායම අද විපක්ෂයට ගියාට පස්සේ තමයි ඒවා වැරදි ගියා. පොදුමේකට තියෙන එතුමාලා ආණ්ඩු කරන්නේ එදිද්දි එතුමාලා දැන දැන මේ වැඩපිළිවෙළ නිර්මාණය කරන්න අවස්ථාවත් උදව් දුන්න අවස්ථා බොහොමයක් තියෙනවා. ඉතින් අද විපක්ෂයට ගිය නිසා එතුමාලා කරපු දේවල් වැරදි කියන්නට කිසිම කෙනෙක් තිබුණේ නැහැ. අද ඔවුන් අද ඒ වැරද්ද අපේ පිට දාලා අපි මේක හරියට කරයි කියන කාරණේ තමයි පෙන්වන්නේ. ඒ නිසා අපි අද නිවැරදි කරනවා. ඒ නිවැරදි කිරීම සඳහා අවශ්‍ය සහයෝගයන් දෙන්න. එතන අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ අඩුපාඩු සියල්ල පෙන්වා දීලා අපි මේ රටක් හැදීර ඉදිරියට ගෙන යෑමේ වකිම තමයි මම හිතන්නේ දේශපාලන අධිකාරියට අපි කියන්නට ඕන. ඒ නිසා එදා කරන්න හොඳයි, අද කරන එක නරකයි කියන කාරණේ පෙන්වා දෙන මේ දේශපාලන උදවියට අපි කියනවා. අපි ආසයි එතුමාලා සම්බන්ධ වෙලා අලුත් දේශපාලන ගමනක් වගේ මේ රටේ සංවර්ධනයේ දියුණුව ඉදිරියට යන්නේ කටයුතු කරන්න. දැන් 71 වෙනි නිදහස අපි ලබලා සංවර්ධනයෙන් දියුණුවෙන් අපි තාම දුගීභාවයට පෙළෙන ගමන් කරන රටක් බවට පරිවර්තනය වෙලා තියෙන ගරු මුලසරේ මන්ත්‍රීතුමනි. ඒ වගේම තමයි අපි දැක්කා මුදල් තියෙන මහා පරිමාණයේ සමහර ව්‍යාපාරිකු මේ රටේ ආයෝජනය කරලා මේ රටේ මූල්‍ය වංචාවට ලක් වෙලා විදේශ රටවල සැඟවිලා ඉන්න. ඒ නිසා ඔවුන් ගින්නා ගැනීම සඳහා අපි කටයුතු කරන අපේ රටේ තියෙන නීතිමය ප්‍රතිපාදන මදි නිසා අපි අලුත් නීති හදලා ඒ නීතිය ආශ්‍රයෙන් විදේශ රටවල් එක්ක නීතියත් එක්ක සම්බන්ධ කරලා ඒ කණ්ඩායම මෙරට ගින්නාගෙන අවශ්‍ය දැනුවම් දෙන්න වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරන්න. හැබැයි එහෙම නෙමෙයි පෞගේ කාලේ සිද්ධ වුණේ. දැන දැනව තමන්ගේ වැරදි කරපු හොරකම් කරපු කණ්ඩායම් තමන්ගේ නිවාසවල තියාගෙන තමන්ගේ අමාත්‍යංශවල තියපු අවස්ථා නැතුව නෙමෙයි. දැන් අද බොහෝ දෙනා කතා කරන ඒ සමහර කණ්ඩායම් අපි දන්නවා පෞගේ කාලේ නම් වශයෙන්ම ඒ දේශපාලන නායකත්වය ඒ වුණ රැක බව. නමුත් අපිට එහෙම රකින්න ඕනේ නැහැ. අපිට එහෙම රකින්න අවශ්‍යතාවයක් නැහැ. අපි ආණ්ඩුවක් හැටියට අපි කොප්කාරක සභාවේ සභාපති ධූරය අපි ලබා දීලා තියෙන්නේ අපේ හඳුන්නේති මන්ත්‍රීතුමාට. ඒ නිසා අපි යකුණ්ඩ බයි නම් සෝනි ගෙවල් හදන්නේ නැහැ ගරු මොනසේ මන්ත්‍රී. ඒ නිසා අපි හොරකාමට වංචාවට දෝෂණයට විරුද්ධව නැගී ඉන්න ආණ්ඩුවක්. ආණ්ඩුව විසින්ම ආණ්ඩුව සිද්ධ කරන ඕනෑම දෙයක් හොයන්න පුළුවන්, ඕනෑම දෙයක් විශ්ලේෂණය කරන්න පුළුවන් වැඩපිළිවෙළ නිර්මාණය කළා. මම හිතන්නේ මේක තමයි හරියට දකින බුද්ධිමත්ව දකින මේ රටේ ජනතාව වෙනඳ ගන්නට ඕනේ. රටේ ජනතාව අපේ හිටපු අමාත්‍යතුමා කිව්වා වගේ සංවර්ධනයෙන් රට මයින්වාට එහා ගිය දේශපාලන වශයෙන් රටේ අනාගතයට අවශ්‍ය කරන ඔබිනේ විදිහට ගැළපෙන විදිහට නිර්මාණය කළ දෙන අලුත් නීති පද්ධතිය පිළිබඳව ද බුද්ධිමත්ව කල්පනා කරලා ඉදිරියේ තීන්දුව ගනි. අපි නිර්මාණය කර බොහෝ දේවල් වල තුල අපිට වගේම රටට යහපතක් පෞගිය කාලය තුල නිර්මාණය වුණා කියන කාරණා අපි පෙන්වා දෙනවා. උදාහරණයක් ගත්තම පෞගිය ඔක්තෝබර් 26 වෙනිදා සිදුවීම. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුකූලව ගොඩනැගිච්ච නිසා අපේ නීතියේ සාධාරණීයපත් වුණා. ඒ නීතියේ සාධාරණීය තුල අද රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ජන වරමට ආරක්ෂා කරන්න පුළුවන් වැඩපිළිවෙළ නිර්මාණය කළ තියෙනවා. ඒ නිසා කවුරු නෝ පෙන්වා දෙන හදනවා නම් මේ වැඩපිළිවෙළ හොඳ නැහැ රටට කියලා අපි ඔවුන්ට කිය පෙන්වා දෙනවා. අපි ගොඩනගපු දේවල් තුල බොහෝ දේවල් රට අනාගතයට අවශ්‍ය කරන බොහෝ දේවල් රැක ගන්නට අපි හැකියාව ලැබුණයි කියන කාරණේ මතක් කරමින් විශේෂ මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබට ස්තුතියිමත් වීම නිරන බොමත් ස්තුතියි.
බොමි ස්තුතියි මන්තුමා. විනාඩි 10ක් කාලයක් තියෙනවා අපි සිසිර ජයකොඩි මන්තුමාට.
විනාඩියකට ඔබතුමාගෙන් අවසර පතනවා. මම මේ සභාගර්භයේ නොසිටු අවස්ථාවක ඊයේ මම දීපු ප්‍රශ්නයකට දීපු පිළිතුරක් සම්බන්ධයෙන් මම සභාව නොමග යවන බවට යැවූ බවට අදහසක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිතුමා විසින් පළ කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමාගේ අවසර ඉල්ලනවා.
කරනවා.
ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි, ඊයේ මරණදණ්ඩනය සම්බන්ධයෙන් දඬුවම් පමුණවලා තියෙන අය හා ඒ දඬුවම් ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙලාවේදී අවශ්‍ය ලිපිගොනු ජනාධිපති ලේකම් කාර්යාලයට යවූ බවට මම පිළිතුරු ලබා දුන්නා. එතුමා අද මම මේ සභා ගැරඹේ නැති වෙලාවේදී එතුමා සඳහනක් කරලා තියෙනවා මම සභාව නොමග යවන තොරතුරු සභාවට ඉදිරිපත් කරා කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට මම බොහොම පැහැදිලිව නැවත වාරයක් අපි එකක් කියලා කරන જાතියක් නෙමෙයි, නොකරපු දේවල් කියන જાතියක් නෙමෙයි, කරපු සහ කරන්න පුළුවන් දේ ගැන විතරක් කතා කරන අය නිසා මේ මම ඒ සම්බන්ධයෙන් විස්තර ගැහැල්ලා තියෙනවා. මට මේක සභාගත කරන්නට ඕනේ. අපි මේ ජනවාරි මාසේ 15 වෙනි දින නීතිපති දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණ ප්‍රමාණය මංකුව මරණීය දඬනයට නියම වෙච්ච අය 48යි, 30 දෙනෙක් එයින් අභියාචනය කරලා තියෙනවා. 18ක අපිට නීතිපතිතුමා ළඟට ගොනු බාර දීලා තියෙනවා. ඒ 18 ලැයිස්තුව ඉස්සෙල්ලම සැප්තැම්බර් මාස තමයි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇරියේ. ඊට පස්සේ ඒ දඬුවම ක්‍රියාත්මක කරන්න හෝ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඒක නීතිපතිතුමාගේ නිර්දේශය අවශ්‍ය වෙනවා. ඒ ලිපිගොනු නීතිපතිතුමාට බාර දීලා ඒ සම්බන්ධයෙන් සම්පූර්ණම විස්තරය, කියන්නේ ඒ මරණ දඬනය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන වාර්තාව අපි 2019 ජනවාරි 25 වෙනිදා ගරු ජනාධිපති තුමාගේ ලේකම් කාර්යාලයට බාර දීලා ඒ බාර දුන් බවට සහතික කරලා බාරගත් අයගේ අත්සනත් සහිතව තියෙන ලියවිල්ල මා ගාව තියෙනවා. ඒ අනුව නැවතත් මම ආපහු පාරක් කියන්නේ නීතිමත්තුමා වෙත යොමු කරන ලද මුළු රැදවියන් ගන්න 18යි, ඒ ජනාධිපතිතුමා වෙත යොමු කරන ලද යොමු කර ඇති මුළු රැදවියන් ගන්න 17යි, ගරු නීතිපතිතුමා විසින් මෙම අමාත්‍යාංශය වෙත යොමු කිරීමට ඇති තාමත් එක ෆයිල් එකක් තියෙනවා. ඒ වගේම මරණීය දඬනය ලබා දී ඇති සිරකරුවන් ගණන ලබා දීමට නියමිතව ඇති එක ස්ථිර කරලා තියෙන සිරකරුවන් ගණන විදේශික මුස්ලිම් 4යි, මරණීය දඬනය ලබා දී ඇති සිංහල ජාතික සිරකරුවන් පිරිමි 4යි ස්ත්‍රී 1යි, මරණීය දඬනය ලබා දී ඇති දෙමළ ජාතික සිරකරුවන් ගණන 6යි, මරණීය දඬනය ලබා දී ඇති මුස්ලිම් ජාතික සිරකරුවන් ගණන 2යි. මම නැවත වාරයක් වගකීමෙන් කියනවා විතරක් නෙමෙයි, මේක මම සභාවට මේ සභාගත කරනවා. මේ ලියවිලි සම්පූර්ණයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දීලා බාර දීපු බවට සහතිකෙත් අපිට තියනවා කියන්නේ.
බොහොම ස්තුතියි. සිසිර ජයග්‍රීවන්තුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
මුලස්නේ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මුලස්නේ සිටින අවස්ථාවේ අදහස් ඉදිරිපත් කළ ලැබීම සතුටක්. ගම්පන්නේ දිස්ත්‍රික්කයේ නියෝජනය කර මන්ත්‍රීවරයෙක් විදියට අපි දන්නවා රටක් විදියට අපි ණය බරින් පෙළෙනවා. එක පැත්තකින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ජීවනෝපාය කරගෙන ඉන්න මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අද වෙන විට බරපතල අසීරුතාවයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම තමුන්ගේ අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව තමුන්ගේ නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවල වගා භූමිවල විනාශ වෙන්න යවන සෝසුසුන් හෙළන ජනතාවක් සිටින්නේ. තමුන්ගේ කෘෂිකාර්මික කටයුත්ත සඳහා බොහොම අසීරුවෙන් ගමේ මුදලාල්ලගෙන් එසේ නැත්නම් උගස්කරුවන්ගෙන් තමුන්ගේ ඉඩම, තමුන්ගේ කුඹුර, තමුන්ගේ හේන උගසට තියලා ලබා ගන්න ණය මුදල අවසානයේ ගෙවා ගන්න බෑ. ඒ මේ රටේ සුළු නිෂ්පාදකයා තත්ත්වය. අනිත් පැත්තේ මහ පරිමාණ ව්‍යාපාරිකයත් එවැනිම අසරණ තත්ත්වයකට පසුගිය කාල පරිච්ඡේදය තුළ පත් වෙලා තියෙනවා අපි දන්නවා. ආනයන කරුවන්, අපනයන කරුවන් බෙදාහරින්නන් සියලු නිෂ්පාදන ආයතන කඩා වැටනවා. ඔබතුමා හොඳටම දන්නවා කිරිබද්දර බලපදේශයේ අපි නියෝජනය කරන ප්‍රදේශය අද ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ දෙන්නේ සීදී නසාගත්තා ණය ගෙවා ගන්න බැරුව. ඒ වගේම අතුරුදහන් වෙච්ච අපේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ 6 දිනකට වැඩි. ඔවුන් ගෙවන්න තියෙන ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ වලින් නෙමෙයි කියන්න වෙන්නේ කෝටි ගණන් වලින්. විශේෂයෙන්ම වාහනයක් ආනයනය කරද්දී ණයකරයක් සඳහා 100-200ක අපේ මුදලක් තබන්න වෙනවා. වෙනත් භාණ්ඩයක් ආනයනය කරද්දී 100-100ක අපකරයකට බැඳුම් කරයකට යටත් වෙන්න වෙනවා. ඒ නිසා තමුන්ගේ ව්‍යාපාරයේ කෙසේ හෝ කරගෙන යන්න ඔව් හදිසි මුදල් ගන් දෙන ණය ගන් දෙන සිද්ධ කරනවා. ඒ නිසා මේ රටේ සමස්තයක් වශයෙන් ණය ගන්න මිනිස්සුත් ණය දෙන මිනිස්සුත් විධිමත්ව සහ අවදිමත්ව කටිතරෙන් සියලු දෙනා අනාථ වෙච්ච රටක් බවට මේ රට පත් වෙලා තියෙන්නේ. එවැනි අවස්ථාවක තමයි මේ ණය සහන්දායි ආඥා පන්ත සංශෝධනය කරන ඉල්ලන්නේ. ඉතා හොඳ යෝජනාවක්. පහසුකම් සපයන එක හොඳයි. හොඳ වැඩපිළිවෙලක් අපි එකඟ වෙනවා ණය සහන්දායි මණ්ඩලයේ යැත්තේ මේ ඉදිරිපත් කරන සංශෝධන ගැන. හැබැයි ව්‍යාප්තියක් ඇති කරන්න ඕනේ. අවශ්‍ය වෙන්නේ දිස්ත්‍රික්ක මට්ටමින් පළාත් මට්ටමින් මේ අහිංසක අසරණ වෙච්ච ජනතාවට සහන සපයන්න ණය සහන මණ්ඩල ව්‍යාප්ත කිරීම. එසේ ව්‍යාප්ත කළොත් තමයි තමුන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට ඉඩකඩ අවකාශ සැලසෙන්නේ. එසේ නොවුනොත් එහෙම මේ අයට තමුන්ගේ දේපල සින්න වෙන එක ඊළඟට ජීවිතේ ණය ගෙවා ගන්න බැරුව ජීවිතය අවසන් කරගන්න එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා අද වෙනකොට රාජ්‍ය ව්‍යුහය තුලම පොලී අනුපාතිකය වැඩි කරලා තියෙන්නේ. එසා බැංකු පොලී අනුපාතිකය සහ අනිකුත් ණය දෙන විධිමත් ආයතනවල ණය පොලිය වැඩි නිසා අද සමහර පුද්ගලයින්ට හිතෙනවා පහසුවෙන් ණය ගන්න අවදිමත් ණයකරුවන් වෙත යන්න. එසා රජයක් විදියට අපි යෝජනා කරන්න ඕනේ රටේ ණය පොලිය අනුපාතිකයේ පල්ලයට එළුවොත් තමයි විධිමත් රාජ්‍ය සහ පෞද්ගලිකංශයේ බැංකු වලින් මිනිස්සු අවදිමත් ක්‍රම හොයාගෙන ගමන් කරන්නේ නැත්තේ. ඒ නිසා ණය සහන් මණ්ඩල වලින් කෙරෙන්න ඕනේ යෝජනා කරන්න ඕනේ මේ විධිමත් ණය දෙන්න. ණය ලබා ගන්න ආයතනවල පොලිය අනුපාතිකය අඩු කරන වැඩපිළිවෙලකට. ඒ වුණාට ආණ්ඩුව පසුගිය කාල පරිච්ඡේදයේ පුරාම සිද්ධ කළේ ණය පොලිය අනුපාතිකය වාණිජ බැංකුවල රාජ්‍ය බැංකුවල පොලිය අනුපාතිකය වැඩි කිරීම. දැන් අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ රම් භාණ්ඩයක් උගස් ගනිද්දී පොලියේ සීමාවක් තිබ්බා. ඒ 112යි. 112ට වඩා රම් භාණ්ඩයක් උගස් ගැනීමේදී පොලිය අය කරගන්න බෑ. අද මේ ආණ්ඩුව විසින්ම ඒ 118ක් කරලා තියෙනවා. රම් භාණ්ඩයක් උගස් කරද්දී 118යි. අවසානයේ තමුන්ගේ සන්තකයේ රම් භාණ්ඩය සින්න වෙන දින එක තමයි ඔවුන්ට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අනිත් පැත්තෙන් අපි දන්නවා ණය දෙන්නේ තැන්පත් මුදල් අරගෙන. අද මේ රටේ තැන්පත් කරන මූල්‍ය ආයතන සියල්ලම කඩා වැටෙමින් යනවා. එක පැත්තකින් සම්පකාර බැංකු හරහා ක්‍රියාත්මක වෙන ගාමීය බැංකු ජාලය කඩා වැටෙමින් පවතිනවා. මම විශේෂයෙන් අවධානය යොමු කරනවා නැගෙනහිර හේවාගම් කෝරළේ සම්පාකාර සමිති මණ්ඩලේ. මේ අර්ථයේ තමුන්ගේ සොච්චම් මුදල තමුන්ගේ ජීවිත කාලයේ හම්බ කරගත්ත මුදල තැන්පත් කරපු අහිංසක ගණ්ඩරුකරුව දසදහස් ගණනක් අනාථ වෙලා තියෙන්නේ. ඔවුන්ගේ එකම යැපීම් මාර්ගය උනේ මේ තැන්පත් මුදල සහ එයින් ලැබෙන පොලිය. දැන් මහා බැංකුවේ විධිමත් සුපරිශාවට මේ තැන්පත් ලබා ගන්න ආයතන සමාගම් වක්කීමට බැඳෙනවා. එනම් තමුන්නාසලගේ මුදල් අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ඒ අර්ථයේ මේවන මහා බැංකුව මේ තැන්පත් කරන මූල්‍ය ආයතන පිළිබඳ විධිමත් වගකීමක් දරලා නැහැ. ඒ නිසා මේ වගකීම රජයක් විදිහට තමුන්නාසලට බාර ගන්න වෙනවා.
එකක් සම්පකාර බැංකු කඩා වැටනවා. අනි සුප්‍රකට මූල්‍ය ආයතන තැම්පත්කරුවන්ගේ ලක්ෂ ගණන් මුදල් පෞද්ගලික පරිභෝජනයට අරගෙන ඒවා වහල දාලා කිසිම සහනයක් නොදී ගමන් කරනවා. තා පැත්තකින් මේ රටේ ග්‍රාමීය ශුද්‍ර ණය ක්‍රමය ක්‍රියාත්මක කරපු සනස බැංකුව වගේ ක්‍රියාත්මක වෙන ආයතන අද ක්‍රමානුකූලෝ යඤ්ඤම් ආත්මාර්ථකාමී ව්‍යාපාරිකින්ගේ ග්‍රහණයට යටත් කරගෙන මුල් වෙනදපොළ ලාභදායකයි. නමුත් මේ ආයතන කඩාවැට්ටමින් විනාශයට පත් කරමින් ඉන්නවා. ඒ නිසා මේ රටේ ජනතාවට හදිස්සියකට අතමාරුවක් කරගන්න පුළුවන් විධිමත් ආයතන පද්ධතියක් ඇත්තේ නැහැ. අද බැංකුවකින් බැංකු අයිරාවක් ඕඩී එකක් දෙන්නේ නැහැ ව්‍යාපාරිකයෙකුට. චෙක් එකක් රිටර්න් වුණොත් එහෙම, මුදල් නැතුණොත් එහෙම, ඒ තරත්තගෙන් අය කරන මුදල චෙක්පතේ වටිනාකමටත් වැඩිය සමහර අවස්ථාවල. එනිසා මේ රටේ සාමාන්‍ය ජනතාවට විධිමත් මගකින් ණයක් ලබාගෙන ජීවත් වෙන්න පුළුවන් අවශ්‍ය පරිසරය මේ රට තුල තියනවාද කියන ගැටලුවට අපි ලක් කරලා තියෙන්නේ. ඒට අපි සියලු දෙනා මැදිහත් වෙලා,
ගරුබන්තුමා තව විනාඩි දෙකක්
මැදිහත් වෙලා, මැදිහත් යුතු කාල පරිච්ඡේදයට පැමිණලා තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි දන්නවා සම්පකාර සමිති නැගින හේවාගෙන සම්පකාර සමිති මූල්‍ය ගන්දෙන සම්බන්ධයෙන් බස්නාහර පළාත් සම්පකාර කොමසාරිස්තුමා දෙන නියෝගය මොකද්ද? එතකොට නියෝග කරලා දේපළ විකුණලා දෙන්න. දේපළ කාගේද? දැන් මේ දේපළ මිලදී අරන් තියෙන්නේ තැම්පත් කරුවන්ගේ මුදල් වලින්, සමහර වෙලාවට වෙනමම කණ්ඩායමකකින් වෙනම පිරිසකින් තමයි පළක් දේපළ අයිති. පළක් දේපළ ප්‍රාදේශ සභාව වලට අයිති දේපළ. ඒවා පවා විකුණන්න යෝජනා කරලා තියෙනවා. මන් දන්නේ වර්ධ වෙලා තියෙන්නේ පෞද්ගලික සමාගම් වල මේ ආයතන මුදල් ආයතන වල පෞද්ගලික මූල්‍ය සමාගම් වල මේ ආයතන වල මුදල් තැන්පත් කරන්න ගිහිල්ලා ඒ මූල්‍ය සමාගම් කඩා වැටෙනකොට අනිකුත් සුළු සම්පකාර ණය දෙන සමිසා සන සමිසා අනිකුත් සමාගම් සමිති කඩා වැටෙනවා. එනිසා රාජ්‍ය බැංකුවලට රාජ්‍ය බැංකුවල පොලිය නිසි පොලියක් ලබා දීලා ඒ ආයතනවල තැන්පතු මුදල බාරගැනීමේ වක්කීම් පවතින ඕන රජයක් විදියට. එනිසා ඒ රජයේ විසින් සිදු කිරීමේ පාපේ තමයි අද මේ රටේ දස්දහස් ගණන් මිනිස්සු ජීවත් වෙන්න මගක් නැතුව අසන්නතාවයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරනවා ඊටම ඕනකමින් දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් ණය සේවා මණ්ඩල පිහිටුවලා මෙරට අහිංසක ණයබරින් පීඩිත ජනතාව මුදා ගන්න අවශ්‍ය වැඩපිළිවෙලකට අපි එකතු වෙලා කටයුතු කරමු කියන ආරාධනය කරමින් නියැලෙන බව සුදී.
ඕමිසුදි මන්තුමා, ඊළඟට තුෂාර ඉන්ද්‍රනිල් මන්තුමා විනාඩි 10ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මූලාශ්‍රය මන්ත්‍රීතුමනි. අද ඉතාමත්ම වැදගත් කාරණා දෙකක් පිළිබඳව සාකච්ඡා වෙන අවස්ථාව, සිරකරුවන් හා සම්බන්ධ හුවමාරු සහ ණයසහන මණ්ඩලය පිළිබඳ කතාව. අපේ සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා මේ ඉස්සල්ලා කතා කරපු, ඊට ඉස්සර වෙලාත් කතා කරපු එතුමන්ලා කණ්ණාය මේ බොහෝ අය මැරිලා ඉපදිරා වගේ තමයි කතා කරේ. මම කතාවක් කරන්න සූදානමින් හිටියෙත් නැහැ. ඒවට මාත්‍රික හදිස්සිය ඇහැරුණා. දැන් මේ අවුරුදු තුන තුනහමාර කාලේ තමයි මේ කියන කතාවලට අනුව සියලුම මූල්‍ය ආයතන කඩාවැටලා තියෙන්නේ. මේ අවුරුදු තුනහමාර ඇතුළේ තමයි අපේ අහිංසක ගංවල ඉන්න අහිංසක ජනතාව සම්පූර්ණයෙන් පොලි මුදලාලිලාට ගොදුරු වෙලා තියෙන්නේ. ඒ අයගේ දේපල සින්න වෙලා තියෙන්නේ, කනකර ආභරණ සින්න වෙලා තියෙන්නේ මේ අවුරුදු තුනහමාර කාල සීමාව ඇතුළේ තමයි. අහෝ කේදෙහි ඉරකි තිතකි. හැබැයි මම තමුන්නාසරට කියන්න ඕන, දැන් සමෘද්ධි බැංකු ටික පාවිච්චි කරගෙන, සමෘද්ධි බැංකු වල තිබිච්ච සල්ලි ටික පාවිච්චි කරගෙන ජනාධිපතිවරණය කරුවේ කවුද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාද රනිල් වික්‍රමසිංහ මහත්මයාද කවුද සමෘද්ධි බැංකු ටිකේ සල්ලි ටික පාවිච්චි කරලා තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කළේ අහිංසක සමෘද්ධි ලාභීන්ගේ හිමින් හිමින් එකතු කරපු සල්ලි ටිකට කවුද වැඩේ දුන්නේ එතකොට අර ග්‍රීක් බෝන්ඩ් ගණදෙනු වගේ දේවල් වලට ගිහිල්ලා අපේ රටේ සල්ලි ටික මකබාසිනියා කරලා දැම්මේ කවුද මම සිසිර ජයකොඩි මන්ත්‍රීතුමාගෙන් මේව අහනවා ඉතින් කවුද සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා මේ සමෘද්ධි බැංකු ටිකේ සල්ලි ටික දොළ දන් දී දාන දී ජනාධිපතිවරණය කළේ තමුන්නාසලා කතා කරන විදිහට අපි මේ සියල්ල මේ අවුරුදු තුන තුනමාර කාලය ඇතුළත සිද්ධ වුණ හැටි තමයි කතා කරන්නේ එතකොට ගොවිය වසබිවේ මේ අවුරුදු තුන තුනමාරේ එතකොට ගොවිය කරවිල කෑවේ මේ අවුරුදු තුන තුනමාරේ
පෞද්ගලික චෝදනා එල්ල කරමින් අදහස් ඉදිරිපත් කරන්නේ මම විධිමත් සාකච්ඡාව මෙහෙව්වේ. ඉතින් දැන් ඔබතුමා කියනවා නම් සමෘද්ධි බැංකු හරියට කතන්දර ඔබතුමා දන්නවා මේ රටේ පොලී අනුපාතිකය වැඩි වෙන්න හේතුව. මේ රටේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය විනාශුනේ පොලී අනුපාතිකය වැඩි වීම නිසා. මේ පොලී අනුපාතිකය වැඩි උනේ මහා බැංකු බැඳුම් කර හොරකමත් එක්ක. ඉතින් ඒකටත් මට උත්තරයක් දෙන්න කියලා ඉතාලම ඕන කමින් ඉල්ලනවා.
අපි මැණික් ගල් තියලා මැණික් ගල් හැටියට කිරිවාන ගල් තියලා ලංකා පුත්‍ර බැංකුවේ සල්ලි ගත්තේ කවුද? එතකොට ඒ වගේ රටේ ජනතාවගේ සල්ලි වලින් පෝෂණය වෙච්ච බැංකු ඒ ලංකා පුත්‍ර බැංකුව එහෙම බැංකුවා. තමුන්නාසලගේ කණ්ඩායමේ සගයෝ තමයි තමුන්නාසලගේම ඔය ඉන්න දෙවිවරු තමයි ඒකේ කිරිවානා ගලක් තියලා මැණික් ගලක් හැටියට තියලා බිින්දුවයි දෙකයි 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 වී හැටියට බොරු අයිඩෙන්ටි ඉලක්කන් දාලා ඒ බැංකුවල සල්ලි ටිකට විද්දේ කවුද? එනිසා අපේ රටේ තියෙන බැංකුවල සල්ලි ටිකට විදලා ඒ තියෙන සල්ලි ටිකට වැඩේ දීලා තමුන්නාසලා කරුණා කරලා මෙතන නිකන් තොත්ත බබාලා වගේ කහින්න හදන්න එපා. ගොවියාට තමන්ගේ ගොවි නිෂ්පාදන අලෙවි කරගන්න හැම ඒ ගැටලු තිබුණේ අද ඊයේ නෙමෙයි. අපි ඇහුවා පහුගිය කාලේ කරවිල කාලා ජීවත් වෙච්ච ගොවියෝ තමන්ගේ දරුවන්ට කන්න බොන්න දී ගන්න බැරුව දරුවොත් එක්ක ගංගාවලට පැනලා මැරිච්ච අපේ අහිංසක කාන්තාවන් මේ ප්‍රශ්න සමාජය හරහා තිබුණා. තමුන්නාසරගේ කාලේ සෙලින්කෝ ආයතනය සම්පූර්ණයෙන් ඒකට බලපෑම් කරලා සෙලින්කෝ ආයතනය කඩාවැට්ටුවා. එතකොට ගංගොල ශුද්‍ර මූල්‍ය ආයතන ඔය පුංචි පුංචි විදිහට ණය දීගෙන යම් මට්ටමකට ආපු අපි දැක්කා ඒ දනුවා මුදලාලා වගේ යම් කොටස් එක පාර්ට මේ අයගේ ව්‍යාපාරවලට අතපොවල ඒ අයට කරපු අනවශ්‍ය බලපෑම් නිසා ඒ අයගේ ඒ ශුද්‍ර මූල්‍ය ආයතන සම්පූර්ණයෙන් කඩාවැට්ටුවා. තමන්ට කීකරු නොවෙච්ච නිසා ඒ සෙලින්කෝ ආයතන වගේ ආයතනවලට සම්පූර්ණයෙන් තමුන්නාසලව විනාශ කළා. ඉතින් ඒකම විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේ කතාව මේක දෙපැත්තටම යන කතාවක්. ණය ගන්න ඕනේ. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ණය ගන්න ඕනේ තම තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න. කුඩා පරිමාණ පුද්ගලයින් ණය ගන්න ඕනේ තමන්ට අඩුම තරමේ ජීවනෝපාය සරි කරගන්න අඩුම තරමේ ස්වයං රැකියාවක් හරි කරන්න එයාය ණය ගන්න ඕනේ. එතකොට මේ අය අතර යම් කිසි අර්බුදයක් ඇති වුණොත් ඒ ණය ටික හරියට කළමනාකරණය කරගෙන ගෙවන්න බැරුව ගියොත් හිර වුණොත් අපි අමතක කරන්න හොඳ නැහැ. මහා පරිමාණ ව්‍යාපාරිකයින් ණයක් ගත්තොත් ඔහු හිර වෙන්නේ සමහරවිට ඔහුට නැතුව යන බැංකුවට සින්න වෙන්නේ ඔහුගේ සියලු වත්කම් වලින් එක කොටසක් විතරයි. එක කෑල්ලක් විතරයි ඔහුට අහිමි වෙන්නේ. අතපය කකුල් හතර තියෙනවා නම් එක්කෝ අතක් විතරයි ඔහුට අහිමි වෙන්නේ. හැබැයි අහිංසක පුද්ගලයෙකුගේ ඒ ණය ගණදෙනුවක් අක්‍රමවත් වුණොත් ඒවා ගෙවා ගන්න බැරුව ගියොත් අසරණ වුණොත් ඔහුට අහිමි වෙන්න සම්පූර්ණයෙන් ඔහුගේ මුළු සේස් සන්තකම දේපල ඔහු ජීවත් වෙන එකම නිවස එකම ඉඩම ඔහුට තියෙන එකම වස්තුව තමයි ඒ බැංකුවට සින්න වෙලා ජීවිතේ මහා පාරට වැටෙන්නේ. ඒ නිසා අපි පිළිගන්න ඕනේ ඒ අහිංසක මිනිස්සුන්ට නැතිබරි දුප්පත් මිනිස්සුන්ට ණය සඳහා සහනය සපයන ආයතනයක් ණය සහන මණ්ඩලයක් හැටියට ස්ථාපිත විය යුතුයි. ඒ සඳහා අපි ප්‍රතිපාදන වැඩි කළ යුතුයි. ඒ පිළිබඳව තව තවත් මේක රට පුරා ක්‍රමවත් වැඩි දියුණු කළ යුතුයි කියලා. ඕක එක පැත්තක්. ඇත්තම ණය සහන මණ්ඩලයක් කියලා අපේ රටේ තියෙනවා. මමත් මේ ටික දවසකට ඉස්සෙල්ලා තමයි දැනගත්තේ ණය සහන මණ්ඩලය ගැන. මමත් මේ ළඟදි මගේ හිතවතෙක ප්‍රශ්නයක් අරගෙන ගියා. බොහොම පාළු තැන, අඩු කාර්ය මණ්ඩලයක්, බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඒ ගැන. අපේ රටේ ඒවට අවශ්‍ය වෙන ඒ ණය සහන මණ්ඩලෙන් සිද්ධ කරන කාරණා පිළිබඳව අපේ රටේ 1%ක්2%ක්වත් දැනුවත් නැහැ. එකාතකේ ඒකත් හොඳයි කියලාත් හිතනවා. මම එක එක මේක දෙපැත්තක් තියනවා කියලා. ගන්න ණය වලට සහනය සපේන ආයතනිකුත් තමන්ගේ නගරේ තියනවා කියන එක දැනගත්තොත්, ගන්න ණය වලට සහනය සපේන ආයතනිකුත් තමන්ගේ නගරේම තියනවා කියලා දැනගත්තොත්, ණය ගන්න ආයතනයත් ඒ නගරේ බැංකුවකින් ණය ගන්නවා, ණය සඳහා සහනය සපේන ආයතනිකුත් ඒ නගරේ තියනවා කියලා දැනගත්තොත්, අපිට ණය කළමනාකරණය කරන්න බැරුව යනවා. ගන්න හැම ණයක්ම බොල් ණය හැටියට කපන්න හෝ සහන දෙන්න හෝ ගත්තොත් ඒකත් සිසිල ජයකොඩි මන්තුමා ඒ මූල්‍ය ආයතන කඩාවැටෙනවා. ඉතින් ඒ නිසා මේක දෙපැත්තක්. ණය සඳහා සහනයක් ලබා දිය යුතු වනවා සේම, ණය සඳහා සහනය ලබා දීම සුපුරුදු කටයුත්තක් බවට පත් වුණොත් ණය වලින් අපි බලාපොරොත්තු වෙන අරමුණු කරා අපිට යන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම අපි දකිනවා අද සමාජයේ මේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුත් එක්ක වැඩියෙන්ම ගනුදෙනු කරන්නේ අපේ කාන්තාවන් තමයි ගනුදෙනු කරන්නේ. අර පිරිමින්ට වඩා වුවමනාවක් තියෙනවා තමන්ගේ ගෙදර ආර්ථිකය උස්සන්න කාන්තාවන්. කුඩා කුඩා ණයවලට වැඩියෙන්ම ගොදුරු වෙන අපි දකිනවා. අර දෛනික පොලිකරුවන් බිහි වුණේ මේ එක්සත් ජාතික පක්ෂයේ මූලිකව මේ ආණ්ඩු කරපු මේ කාලේ නෙවෙයි.
මන්තුමා අවසාන විනාඩි
දෙක. දෛනික පොලිකරුවන් බිහි වෙලා දැන් මීට අවුරුදු 7-8කට ඉස්සෙල්ලා ආපු සංස්කෘතිය. මේ අයට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ ගමේ ඉන්න අහිංසක කාන්තාවන්. ඔවුන් අටුව රැක ගන්න පුටුව කඩලා අටුව හදනවා. ඒ අටුවත් කඩාගෙන වැන්නකොට ඒකෙන් බංකුව හදනවා. ඒ බංකුවක් කඩා වැටුනහම අන්තිමට ලෑල්ලක් ඉතුරු වෙනවා. ඒ ලෑල්ලක් ඇතුළු වුණාට පස්සේ අන්තිමට මොකක්ද නැතු වෙනවෝ. ඒ එහෙම දිවිනහගත්ත කාන්තාව අපි දැකලා තියෙනවා. දීග විනාශ කරගත්ත කාන්තාවන් අපි දැකලා තියෙනවා. ඉතින් මම කියන්නේ මෙන්න මේ විශේෂයෙන් කාන්තාවන් අඩු දැනුමක් ඇති අය මේ සියලුම අය දැනුවත් කරමින් අපිට මේ ණය ක්‍රියාවලියට යන්න පුළුවන් නම් විශේෂයෙන් හොඳයි කියන එකත් මේ අවස්ථාවේද කියනවා. ඒ සඳහා තමයි අපි රජයක් හැටියට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන වැඩසටහන අනුල්ලා දෙන්නේ. කුඩා මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට විතරක් නෙමෙයි, කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයින්ටත් අවශ්‍ය වෙන අලුත් ණය ක්‍රම, ඒ ණය සඳහා ගෙවිය යුතු පොලිස් සඳහා සහනයම්, ඒ සියල්ල අපි ලබා දෙන්නේ. එතකොට කෘෂි ආම්පන්න සඳහා තියෙන බදු අඩු කිරීම, බදු නිදහස්කම්, එතකොට ඒ සඳහා යෙදවුම් වලට අවශ්‍ය වෙන බදු වල අවම කිරීම, මේ සියලු සහනයන් අපි ලබා දෙන්නේ. එතකොට අපරයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ඒ අපේ කුඩා ගම්වල ඉන්න දුප්පත් උපයන්නන්ට, නිෂ්පාදකයින්ට, ගොවින්ට ඒ විවිධාකාරයේ සහන අපි ලබා දෙන්නේ මෙන්න මේ කාරණා නිසා. විශේෂයෙන් අර SMI ලෝන් වගේ ක්‍රම හරහා අපි විශාල වශයෙන් ගමේ ආර්ථිකයට දිරි දෙමින් ඔවුන් සුරක්ෂා කරන වැඩ පිළිවෙලක් රජයක් හැටියට අපි අරගෙන යන්නේ නිසා. ඉතින් ඒ පිළිබඳව සිහිපත් කරමින් රජයක් හැටියට අපි අපේ ගම්වල ඒ පොලිකාරයන්ගේ දඩු අඩුවට හිර වෙලා ඉන්න ඒ අපේ අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙන් තවත් එක් සත්කාරයක් කරන සත්කාරයක් හැටියට සුබපතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි
මන්තුමා. ළඟට ඩග්ලස් දේවනන්ද මන්තුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
வணக்கம் சபைகளுக்கு தன்ப தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினம் குற்றவாளிகளை ஒப்படைத்தல் கட்டளைச்சட்டம் மற்றும் கடன் இணக்க கட்டளைச்சட்டத்தின் கீழான கட்டளைகள் தொடர்பிலான விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பினை வழங்கியமை தொடர்பில் எனது நன்றியினை தெரிவித்துக் கொண்டு, குற்றவாளிகளை ஒப்படைத்தல் தொடர்பில் நாடுகளுக்கிடையில் ஒப்பந்தங்கள் எட்டப்படுவது என்பது ஏற்றுக்கொள்ளத்தக்கதொரு விடயம் என்றாலும், நான் ஏற்கனவே இங்கு சுட்டி காட்டியதைப் போன்று இந்த நாட்டின் மக்களுக்கு பெரும் பாதிப்புகளை கொடுத்துள்ள மற்றும் கொடுத்து வருகின்ற நபர்கள் தங்கியிருக்கின்ற நாடுகளுடன் இத்தகைய உடன்பாடுகள் விரைவில் எட்டப்படுமானால் அது இந்த நாட்டு மக்களின் எதிர்காலத்திற்கு சிறந்த வாய்ப்பாக அமையும் என்பதையே மீளவும் வலியுறுத்த விரும்புகின்றேன். குறிப்பாக சிங்கப்பூர், துபாய் போன்ற நாடுகளுடன் இந்த உடன்பாடுகளை எட்ட முடிந்தால் நல்லது. குறிப்பாக அர்ஜுன் மகேந்திரன் போன்றவர்களால் இந்த நாட்டின் பொருளாதாரமே பாரிய பின்னடைவுக்கு தள்ளப்பட்டுள்ளது. அந்த வகையில் போதைப் பொருள் கடத்தல்காரரும் பாதாள உலக குழு தலைவர்களில் ஒருவரும் என குறிப்பிடப்படுகின்ற மாகந்துர மகேஷ் உள்ளிட்ட 25 பேர் துபாய் போலீசாரினால் கைது செய்யப்பட்டுள்ளனர் என தெரிய வருகின்றது. ராஜதந்திர முன்னெடுப்புகளை மேற்கொண்டு இவர்களை இலங்கைக்கு கொண்டு வர இந்த அரசு ஏற்பாடுகளை செய்ய வேண்டும். இதேபோன்று அர்ஜுன் மகேந்திரன் தொடர்பிலும் ஒரு பொறிமுறையினை மேற்கொள்வது தொடர்பிலும் அரசு ஆராய வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். அதே நேரம் இந்த குற்றவாளிகளை ஒப்படைத்தல் சட்டமானது அதனது நோக்கங்களுக்கு புறம்பாக செயல்படாதிருப்பது தொடர்பிலும் அவதானங்களை செலுத்த வேண்டியுள்ளது. இச்சட்டமானது கடந்த கால உரிமை போராட்டங்களில் தொடர்புபட்ட புலம்பெயர் மக்களை தனிப்பட்ட அரசியல் நோக்கங்களுக்காக பழிவாங்கும் வகையில் அம்மக்களை பாதிக்காத வகையில் நடைமுறைப்படுத்தப்பட வேண்டும். அதேபோன்று தமிழ் அரசியல் கைதிகளின் விடுதலை தொடர்பிலும் பொதுமன்னிப்பு என்கின்ற அடிப்படையில் ஒரு ஏற்பாட்டினை நீதி அமைச்சு முன்னெடுக்க வேண்டும் என்பதையும் இந்த சந்தர்ப்பத்தில் மீண்டும் வலியுறுத்தி கூற விரும்புகின்றேன். அடுத்ததாக கடன் இணக்கம் தொடர்பில் பார்க்கின்ற பொழுது எமது பகுதிகளை மட்டுமல்லாது இந்த நாட்டின் கிராம பகுதிகளை அதிகமாக ஆட்டுவித்து வருகின்ற நுண்கடன் நிறுவனங்கள் தொடர்பில் ஒரு பொறிமுறை அவசியமாகின்றது. நிதி அமைச்சு இது தொடர்பில் ஆக்கப்பூர்வமான நடவடிக்கைகளை எதனையும் எடுக்கும் என எமது மக்கள் எதிர்பார்த்தார்கள். ஆனால் அது நடக்கவில்லை. நீதி அமைச்சாவது இந்த விடயத்தில் தலையிட்டு ஒரு பொறிமுறையை உருவாக்க வேண்டும் என்ற கோரிக்கையினை நான் இந்த சந்தர்ப்பத்திலே மீண்டும் முன்வைக்க விரும்புகின்றேன். நிதி அமைச்சர் ஏற்கனவே 1 லட்சம் ரூபாவுக்கு உட்பட்ட கடன் தொகையினை பெற்ற பெண்களுக்கு என ஒரு திட்டத்தை அறிமுகம் செய்திருந்தும் அந்த திட்டத்தின் நிபந்தனைகள் காரணமாக அத்திட்டம் நுண்கடன் பெற்றிருக்கின்ற எமது குடும்ப தலைமைத்துவ பெண்களுக்கு பயனில்லாமல் போய்விட்டது. அது மட்டுமன்றி இந்த திட்டம் காரணமாக நுண்கடன் நிறுவனங்களால் எமது பெண்கள் மேலும் இழிவுபடுத்தப்படுகின்ற நிலைக்கு ஆளாக வேண்டியும் ஏற்பட்டது. மிக அதிகரித்த வட்டி வீதங்களில் எவ்விதமான உத்தியோகபூர்வ ரசீதுகளும் இன்றி வழங்கப்படுகின்ற இத்தகைய கடன்கள் சொற்ப தொகையாக இருப்பினும் அதனை எமது மக்களின் வாழ்நாளில் முழுமையாக அடைக்க முடியாத வகையிலேயே செயல்பாடுகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன. அத்துடன் மேற்படி கடன்களை வசூலிப்பதற்காக ஈடுபடுத்தப்படுகின்ற நபர்களால் எமது மக்கள் குறிப்பாக பெண்கள் அதுவும் குடும்ப தலைமைத்துவ பெண்கள் எதிர்நோக்குகின்ற இன்னல்கள் சொற்களில் அடங்காதவையாகும். இன்றும் கூட நாளாந்த பத்திரிகைகளில் விளம்பர பகுதிகளை எடுத்துக்கொண்டால் நிதி நிறுவனங்களுக்கு கடன்களை வசூலிப்பதற்கு ஆட்கள் தேவை என்ற விளம்பரங்களை அதிகமாக காண முடிகின்றது. 100 to 25 வீதத்திலிருந்தே இத்தகைய நிதி நிறுவனங்கள் வட்டிகளை அறவிடுகின்றன. சில நிதி நிறுவனங்கள் காலப்போக்கில் 100 to 100 வீதத்தையும் தாண்டிய வட்டி அறவீடுகளை பெறுவதை காணக்கூடியதாக இருக்கின்றது. இந்த வகையில் இந்த நிதி நிறுவனங்கள் கடன்களை வசூலிக்க செல்லுகின்ற பாணிகளினால் ஏற்படுகின்ற குழப்பங்கள் பாதிப்புகள் சமூக குற்றங்களை நோக்கியதான வழிகளை உருவாக்கி வருகின்றமையினாலும் நீதி நியாயமற்ற வகையில் மக்கள் சுரண்டப்பட்டு வருவதனாலும் எமது மக்கள் தற்கொலைகளை நாடி செல்வதாலும் ஒரு பொறிமுறையினை உருவாக்குவதற்கு நீதி அமைச்சு முன்வர வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். குறிப்பாக கடன்களை வசூலிக்க வருகின்ற நபர்கள் தனியாக வீட்டிற்குள் நுழையாத வகையில் கிராம சேவையாளருடனோ அல்லது அப்பகுதியில் பழக்கப்பட்ட சமூக ஆர்வலருடனோ வருவதற்கான ஏற்பாடுகளை வகுக்க வேண்டும். கடன் வழங்குகின்ற பொழுது அதற்கான உரிய உத்தியோகபூர்வமான பற்றுச்சீட்டுகளை வழங்கப்பட நடவடிக்கை எடுக்கப்பட வேண்டும். எல்லையற்ற வகையிலான வட்டி வீதங்களை குறைத்து தண்டமாக அறவிடுகின்ற வட்டிகளை அகற்றிவிட வேண்டும். அதேபோன்று கடன் மீளச் செலுத்தி முடிப்பதற்கு குறைந்தபட்சமாக 2 வருட கால அவகாசம் வழங்கப்பட வேண்டும். மேற்படி நிதி நிறுவனங்களின் செயல்பாடுகளால் மற்றும் சமூகத்தின் நிலைப்பாடுகள் தொடர்பில் ஆராயவன ஆணக்குழு ஒன்றினையும் அமைக்க வேண்டும். அதே நேரம் இதற்கு சமாந்திரமாக காலத்திலேயே எமது மக்களின் வாழ்வாதாரங்களை மேம்படுத்துகின்ற விசேட திட்டங்களை முன்னெடுப்பதற்கும் அரசு உடனடியாக முன்வர வேண்டும். இத்தகைய விடயங்களை உள்ளடக்கிய ஒரு பொறிமுறை உருவாக்கப்படுமானால் நுண்நிதி மற்றும் ஏனைய நிதி நிறுவனங்களால் பாதிக்கப்பட்டு வருகின்ற மக்களுக்கு உரிய நிவாரணத்தினை வழங்க முடியும் என கருதுகின்றேன். அது மட்டுமல்ல, தென்னிலங்கையில் சக்விதி முதற்கொண்டு இன்றைய ஈடிஐ வரையிலான நிதி நிறுவனங்கள் எவ்வாறு மக்களை ஏமாற்றி மக்களது பணத்தினை கொள்ளையடிக்கின்றனரோ, அதேபோன்று யாழ்ப்பாணத்திலும் கொழும்பிலும் எமது மக்களின் பணத்தை பெருவாரியாக கொள்ளையிட்ட சப்ரா நிறுவனம் குறித்தும் சட்ட நடவடிக்கைகள் எடுப்பதற்கு முன்வர வேண்டும். இவ்வாறு மக்களிடம் கொள்ளையிடப்பட்ட பணம் இன்று ஊடகங்களாக மாற்றம் பெற்று விற்பனை பண்டங்களாக மாறியிருக்கின்ற நிலையில் சப்ரா நிறுவனத்தில் தங்களது பணத்தை வைப்பிலிட்டு ஏமாந்து நிற்கும் எமது மக்களுக்கு அந்த பணத்தை வட்டியுடன் திருப்பி பெற்று கொடுக்க முடியும் என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அப்போதைய காலகட்டத்தில் அவர்களுக்கு சார்பான அரசியல் சூழல் காரணமாக இந்த சப்ரா நிதி நிறுவன மூல கர்த்தாக்கள் சட்டத்தின் பிடியிலிருந்து தப்பிவிட்டார்கள். தற்போதைய நிதி நிறுவனங்கள் பலவும் எமது மக்களை மிக அதிக அளவில் ஏமாற்றி கொள்ளையிட்டு வருவதற்கு இந்த சப்ரா நிதி நிறுவனமே மூல காரணம் என்பதையும் இங்கு மீண்டும் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். எமது மக்களின் அவலங்கள் இத்தகைய அனைத்து வடிவங்களிலும் குடிகொண்டிருக்கின்றன. இயற்கை பாதிப்புகளாக இருக்கட்டும், செயற்கை அனர்த்தங்களாக இருக்கட்டும், போதைப் பொருளாக இருக்கட்டும், அரசின் பாராமுகமாக இருக்கட்டும், இவை அனைத்துக்கும் முதன்மை காரணகர்த்தாக்களாக எமது மக்களின் வாக்களை சுரண்டிய தமிழ் அரசியல்வாதிகளே இருக்கின்றார்கள். தெற்கிலேயே ஜனநாயகத்தை பாதுகாப்பதற்கு போராடுகின்றோம் என கூறி திரிவோர் வடக்கிலேயே எமது மக்களை பாதுகாப்பதற்கு வக்கற்றவர்களாக இருக்கின்றனர். எமது மக்கள் நாளாந்த வாழ்க்கையில் பல்வேறு சுமைகளுடன் எதிர்காலத்தை கேள்விக்குறியோடு எதிர்பார்த்துக் கொண்டிருக்கையில் அடுத்த கட்ட நகர்விற்கு எமது மக்கள் ஜோசித்துக் கொண்டிருக்கும் நிலையில் அரசியல் ஜாப்பு பெற்று பேசி தங்களது கையாளாக தினத்தினை வியாக்கியானப்படுத்திக் கொண்டிருக்கின்றார்கள். அண்மையில் கூட எமது மக்களிடையே கருத்தறிய போய் எமது சமூக பிரமுகர்களினால் நன்றாக வாங்கி கட்டிக்கொண்டும் அதிலிருந்தேனும் ஏதாவது பாடம் படித்து எமது மக்களுக்கு ஒரு நல்ல பாடத்தையாவது செய்ய வேண்டும் என்று நினைப்பதே இல்லாத இவர்கள்தான் எமது மக்கள் இன்று இத்தகைய பாதிப்புகளை அடைந்து வருகின்றனர். ஜனநாயகத்தை காப்பாற்ற போனதாக கூறும் இவர்கள் கேரளா கஞ்சாக்காரர்களை தவிர்த்து ஒரு ஜனநாயகத்தையாவது தங்களது வாழ்க்கையில் காப்பாற்றியிருக்கிறார்களா என கேட்க விரும்புகின்றேன். எமது மக்களின் நலன்களுக்காக பாதுகாப்பாக இல்லாமல் எமது மக்களின் அழிவுகளுக்கு பொறுப்பாக இருக்கின்றார்கள். எமது மக்களின் தாகம் தீர்க்க கொஞ்சம் குடிநீரை பெறலாம் என நினைத்தால் அதற்கு இவர்களே தடையாக பின்னால் நிற்கிறார்கள். எமது மக்களின் வாழ்வாதாரங்கள் அழிந்து எமது மக்களுக்கு பெரிதும் பாதிக்கப்பட்ட அண்மைய வெள்ளம் பற்றி ஆராய்கின்ற பொழுது அந்த அழிவின் பின்னணியிலும் இவர்களே நிற்கின்றார்கள். பால்வெட்டு, போதைப் பொருள், சமூக சீர்கேடுகள் பற்றி பார்க்கின்ற பொழுது அவற்றின் பின்னணியிலும் இவர்களே இருப்பதாக தற்போது தகவல்கள் வெளியாகிக் கொண்டிருக்கின்றன. எமது மக்களின் அவலங்களை திசை திருப்பி அதில் குளிர்காய்ந்து அடுத்த தேர்தலில் எமது மக்களின் வாக்குகளை சூறையாடுவதற்காகவே இவர்கள் இப்போது புதிய அரசியல் ஜாப்பு நகர் என்றை வைத்துக் கொண்டு இந்த நாட்டில் மீண்டும் ஒரு குழப்பத்தை உருவாக்கி வருகின்றனர். இவர்கள் கூறுகின்ற புதிய அரசியல் ஜாப்பு வரைவிலே எமது மக்களுக்கு என்னென்ன நன்மைகள் இருக்கின்றன என்பதை இவர்களால் கூற முடியுமா என கேட்க விரும்புகின்றேன். ஆளும் வர்க்கத்திற்கு சார்பானதாக மாத்திரமே ஏற்படுத்தப்படுகின்ற இத்தகைய ஜாப்புகளால் எமது மக்கள் எத்தகைய நன்மைகளை அடைவார்கள் என்பது பற்றி உறுதியிட கூற முடியுமா என கேட்க விரும்புகின்றேன். ஜனநாயகத்தை காப்பாற்றப் போகின்றவர்களுக்கு இந்த நாட்டில் மாகாணசபை தேர்தலை நடத்துமாறு கோர இன்னும் வக்கில்லாமல் இருக்கின்றது. ஆளுந்தரப்பில் இருக்கின்ற உங்களால் இவற்றையெல்லாம் செய்ய முடியாது என்றில்லை. விருப்பமும் மாற்றலும் மக்களையும் எமது மக்கள் மீதாக இருக்குமானால் நிச்சயமாக இவற்றினை செய்ய முடியும். எமது சமூகத்திலே பதினாறும் பெற்று பெருவாழ்வு வாழ்க என வாழ்த்துபவர்கள், ஆனால் எமது மக்கள் பதினாறையும் பெற்று அவல நிலைமையினை இன்னமும் வாழ்ந்து கொண்டிருக்கின்றார்கள் என்பதையும் கூறி சந்தர்ப்பத்துக்கு நன்றி கூறுகின்றேன். நன்றி.
பவிஷ்யதி ஈழங்கட்ட வினாடி தாயக் காலியாக சந்தித் சமர்சிங்க மந்துமா.
மூலாசன உபவன நிர்மாணி ஒத்துமாட்ட பிஹேவி நிஸ்தூதி வந்து வேணவா மேம காலைய மன லபாது நெக்கன இவ்வகையம் அதாப்பே கரு அதிகரண அமைத்துமிய எக்தாஸ் நமசிய அனுநாமே அங்க பகாதாரண வரது கருணம் பாரதி மே பணத அது தவத் வகந்தியா எகத்து கிரியம சந்தா பாலிமேந்தோட கெனல்ல திபெனோ அப்பி தன்னவா கரு மந்துமணி மே துளின் மங்கிதன்னே தாய்லாந்த ரஜயத்தெக்கு லங்காவ மே அதிகரகன மே யூஷ்மாத்தெக்கு அப்பே ரட்டே புரவாசியக் எம ரட்டே சிறபாரே சிட்டினவனங் நெத்த அத்தடங்குவே சிட்டினவனங் எம நெத்த வருது கருவே கட்டியட்ட ஏ சிட்டினவனங் எம புத்கலையாகே புத்கலையாட்ட ஐதிவாசிகமாக திபெனவா ඒ වරද් වැරද් වරදුකරුවෙක් හැටියට මෙම අපේ රටේ බන්ධනාගාර බන්ධනාගාරයට නැත්තම් නීතියට ඇවිල්ලා ඒ වරද පිළි අරගෙන මෙහි බන්ධනාගාර තමුන්ගේ රටේ ඉඳලා ඒ මේ වරද ඒ කාලේ ගෙවන්නේ. ඒ වගේම අද මේ සිද්ධිය දිහා බලලා මේ ගැන කතා කරනකොට අපි දන්නවා අපි ලංකාව ශ්‍රී ලංකාව මේ විවිධ රටවල් එක්ක මේ වගේ යුසුම් ඇති කරලා තිබෙනවා. ඒ තුලින් අපි ආදර්ශයට ගන්න ඕනේ ඉරානේ. ඉරානේ අපි දන්නවා විශාල ප්‍රමාණයක සිරිකඩුවන් විශේෂයෙන්ම ළඟදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා ඉරාන් ජාතිකයෙක්. ඒ මන්ද මේ මත්කුඩු එහෙම නැත්නම් ජාවාරම් කිරීමෙන්. ඉතින් විශාල පිරිසක් අපේ සිරගෙවල්වල ඒ ජාවාරම් සඳහා අත්අඩංගුවට ගත්ත පිරිස් ලංකාවේ සිටිනවා. එතකොට අපි ගරු මන්තුමනි අපි හිතන්න ඕනේ බලන්න ඕනේ මේ 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 විදිහට මේ පනතත් එක්ක කොයි විදිහටද මේ සිරකරුවන් හුවමාරු කරන්නේ ඒ අයට අපේ රටවේ තිබෙන දඬුවමද දඬුවමම එහෙම ලැබෙනවද එහෙම නැත්නම් අපේ සිරකරුවෙක් හිටියොත් ඒ වරදක් ඒ රටේ කරලා තිබෙනවා නම් මෙහාට මෙම රටට ගියනකොට ඒ දඬුවමම මේ රටේ ලැබෙනවද කියන එක අපි බැලිය යුතුයි. අන්ද අපි කල්පනා කරපුවහම මරණීය දඬනයට ලක් වෙලා සිටින කවුරු හරි සිරකරුවෙක් සිටිනවා නම් ඒ චෝදනා ඒක මිනි මරණයක් මරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන දෙයක් කරලා ඒ අයටත් ඒ දඬුවමම ඒ එන රට තුල තිබෙනවද කියන එක තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒ මන්ද මොකද අපි දන්නවා අපේ අනිකුත් රටවල් වල අපි දන්නවා ඒ දණ්ඩ නීති ඉතාමත් පංගුවක් රට මැද පෙරදිග රටවල් ගත්තාම ඉතාමත් දරුණු ලෙසට තිබෙනවා. අපි දන්නවා මැද පෙරදිග විශාල ප්‍රමාණයක් ලාංකිකයොත් සිටිනවා සිරගෙවල් වල. එතකොට මේ අය දිහා බලපුවම මේ ඒහෙ තියෙන නීති පද්ධතිත් එක්ක පංගුවක් වෙලාවට මානව අයිතිවාසිකම් වලට පටහැනිව ඒ නීති පද්ධතිත් තිබෙනවා. මානව අයිතිවාසිකම් ගැන මං හිතන්නේ මේ වගේ දෙයක් ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ පනත ගැන කතා කරනකොට අපි ඒ දෙයත් මං හිතන්නේ ඉතා වැදගත් කියන එක අපි මන්තුතුමා අපි පවසන්න ඕනේ. මොකද එක එක රටවල්වල අද මානව අයිතිවාසිකම් ඒ කරන ක්‍රමවේද ඒ වෙන අයුරු වෙනස්. අපේ කාලයක් තිබ්බා අපේ රටේ වකමානුවක් තිබ්බා මානව අයිතිවාසිකම් ගැන කිසියම්ම දෙයක් හොයලා බැලුවේ නැහැ, කරේ නැහැ. ඒ වගේම අපේ රටෙත් අපි දන්නවා තවමත් සිරකරුවෝ සිටිනවා. ඒ අයට ඒ පංගුවක් වෙලාවට ඒ දඬුවම් දෙන්නේ නැතුව සැකකරුවන් හැටියට තියාගෙන ඉන්නවා. ඒ වගේම ඒ අයගේ ඒ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා. කාලයක් තිබ්බා සිරකරුවන් පහුගිය වකවානුවේ නම් යම් කිසි දෙයක් කරලා හිටියා නම් ඒ අයව අත්අඩංගුවට අරගෙන කිසිම දෙයක් අහන්න නැතුව අවුරුදු ගණනාවක් විවිධ චෝදනා මත තියාගෙන හිටියා කටයුතු කරා. අපි ඒ දේ දන්නවා. ඒ වගේම අද ඊට වඩා වෙනස් තත්ත්වයක් මේ වර්තමාන රජය ඇති කරලා තිබෙනවා. ඒ වගේම ඒ ඇති කරගෙන ගිහින් තියෙන අවස්ථාවල මේ පනත් ගෙනල්ලා මම හිතන්නේ අපේ අධිකරණ ඇමතුමිය මේ අපේ රටේ පුරවැසියන්ට ඒ බන්ධනාගාරවල සිටින පුරවැසියන්ට විශේෂයෙන්ම ඒ අවශ්‍යතාවෙන් අපි දන්නවා තායිලන්තේ වගේ රටක හිරේට යනවයි කියන එක මං හිතන්නේ ඉතාම භයංකාර දෙයක්. ඒ වගේම මානව අයිතිවාසිකම් ගැන කතා කරනකොටත් ඒ විශාල වශයෙන් ඒවා උල්ලංඝනය වෙනවා. ඒ වගේම අද මේ පනත තුලින් තායිලන්ත ආණ්ඩුවත් එක්ක ඇතිකරගෙන තියෙන මේ ඇතිකරගන්න යන පනතත් එක්ක අපි දන්නවා ඒ තුලින් අපේ පුරවැසියන්ට ඒ දඬුවම්ම මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය නොකර වෙන විදිහට ඒ අයගේ අයිතිවාසිකම් රැකලා දෙන්න පුළුවන් වෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද අපි දන්නවා රටවල් ගණනාවක් තිබෙනවා. මේ රටවල් ගණනාවක පිරිස් අපේ රටේ හිරබාරයේ සිටිනවා. පකිස්තානයේ, තායිලන්තේ, ඒ වගේම ඉරානයේ, බ්‍රසීලයේ, දකුණු ඇමරිකාවේ අනික් රටවල පිරිස් මේ රටේ සිටිනවා. මේ හුඟක් අය සිටින්නේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හසු වෙච්ච පිරිස් තමයි සිටින්නේ. ඒ වගේම මේ අයගේ කාල සීමාවල් දිහා බලපුවාම විශාල පිරිසක් අවුරුදු ගණනාවක් මේ රට තුර බන්ධනාගාරවල ගත කරනවා. ඒතර මේ අයට ඒ ඇරන්ටීන අපේ ඇරන්ටීන නීති අනික් රටවල් වල තියෙන නීතිත් එක්ක සංසන්දනය කරලා ඒවත් එක්ක අපිට ඒ අයගේ ඒ රටවල් වලට යන්න තියෙන ක්‍රමවේද හදන එක මං හිතන්නේ ඉතා කාලෝචිතයි. හැබැයි අපේ රටේ යම්කිසි නීතියක් උල්ලංඝනය කරා නම් ඒ උල්ලංඝන කරපු නීතියට ඒ වගේම දඬුවමක් ලැබිය යුතුයි කියන එකත් අපි මේ වෙලාවේ මන්ත්‍රීමුනි ප්‍රකාශ කරනවා. එම නිසා අද අපේ ගරු ඇමතුමිය මේ ගෙනාපු මේ පනත ගැන අපි ඉතා වැදගත්, ඒ වගේම ඉතාම කාලෝචිත පනතක්. එම නිසා එතුමියට ඒ පනත ඉදිරියට ගෙනියන්න අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා කියමින් මගේ වචන සපසන් කරනවා.
බොහොම ස්තුතියි.